මේක ප්‍රශ්නයක්, ඵලයෙන් ප්‍රශ්නයක් තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනත්තාති. මේ ඉදිරියේ මේ විග්‍රහ කරලා තියෙනවා. මෙහිදී සබ්බේ සංඛාරා අනත්තාති වශයෙන් පෙන්වන්නදී සබ්බේ ධම්මා අනත්තාදී වශයෙන් පෙන්ලා තියෙනවා. ඇයි කියන මේ ඉස්තරයක් අහන්නේ. සංඛාර ධම්ම දෙකෙහිම එක සමාන ලක්ෂණ පෙන්වනවා නේද කියලත් මේ ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේක දැනගත යුතු හුඟක් මේ ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා. අපි එකින් එක විග්‍රහ කරගන්න ඕනේ. මේ සංඛාර කියන වචනේ පළමුව තේරුම් ගත යුතු කාරණයක් තිබෙනවා. සංඛාර කියන්නේ මොනවද කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා දෙන්නේ, සංඛතයක් අභිසංකරණය කරන හේයින් සංඛාර කියනවා. දැන් මේක දැනගන්න ඕනේ මොකද්ද සංකතය කියන්නේ? සගි සංකතය මොකද්ද? අභිසංකරණය මොකද්ද? මේ සංඛාර කියන වචනේ අදහසක් කෙන හැටි මේ විග්‍රහ කරන්න. ඒ සංකතය කියන්නේ මොකද්ද කියලා තෝරගන්න ඕන. හේතුවක් නිසා යම්කිසි පල්ලයක් සකස් වෙනවා නම්, සකස් වෙලා පේන්න තියෙනවා නම්, විද්‍යාමාන නම්, අන්න එහෙම එහෙකට කියනවා සංකත. මේ සංකතයක් සකස් වෙලා තියෙනකොට ඒ සංකත කියන්නේ ලෝකෙ හැමතැනමත් තියෙනවා සංකත. ලෝකේට ඇති සියලු තැන සංකත තියෙනවා. සංකතය දැනගන්න තියෙන ලක්ෂණයක් තියෙනවා. සංකතයක පිහිටි ලක්ෂණ. උපතක් පෙනී, මරණයක් පෙනී, එන වැයක් පෙනී, අතරමැද විපරිණාමයක් පෙනී. මේ සංකතයක ලක්ෂණ. හට ගැනීමක් පේනවා, වෙනසීමක් පේනවා, සිටියහුගේ විපරිණාමයක් පේනවා. මෙන්න මේ කාරණා තුන තේරුම් ගන්න ඕනේ. ඒ තුنين තමයි සංකතයක් හොයාගන්නේ. ඒ සංකතයක තියෙනවා, සංකතයක් සකස් වෙලා තියෙනවා පලිච්ච සමුප්පන්නෝ. සංකතයි පලිච්ච සමුප්පන්නයි. එතන මේ සංකතය පරිච්ඡසමුප්පන්නා කියන මේ විස්තරය දකින්න ඕන ඉස්සෙල්ලා. මොකද හේතුව සංකතයක් අභිසංකරණය කරන හිඳයි සංඛාර කියන්නේ. ඒ කියන්නේ දැන් අපි ගෙයක් හදාගත්තා. ගේ යලි ප්‍රතිසංස්කරණය කරනවා කියලා එකක් තියෙනවා. මේක උපමාවක්. ඉස්සෙල්ලා මූලික වශයෙන් සැකිල්ලකින් ගේ හදලා සකස් කරගෙන තියෙනවා. කලින් කාලට මොකද කරන්නේ? මේක කඩා වැටෙන්න නොදී විවිධාකාරයේ හැඩතල දදා හද හදා අභිසංකරණය කරනවා, නැත්නම් ප්‍රතිසංස්කරණය කරනවා. මෙන්න මේ වගේ මේ කරන වැඩපිළිවෙලක් තියෙනවා, මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල. අන්නේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට කියනවා අභිසංකාර. සංකාර කියන්නේ ඒකයි. අභිසංකාර කියන එකේ විශේෂ වෙනවා. ඒක සසර ගමනට හේතු වෙන විශේෂ සකස් කිරීමක් වුණොත්, ඇලිලා ගැලිලා කරන જાතියක් වුණොත් ඒක අභිසංකාර වෙනවා. එදෙමි සබ්බේ සංඛාරා කියන වචනේ තෝරගන්න ඕනේ මූල ධර්මයේ ඕකයි සංඛාරවල. ඒ හිතේ හට ගන්නවා සංඛාරය. ඒ හට ගන්න සංඛාරය තෝරගන්න මොකද්ද කරන්නේ සංඛාරේ? එකක් දකින්න ඕනේ. හිතේ හට ගන්න සංඛාර චෛතසික වලටයි තියෙන්නේ. ඒක චෛතසිකය. ලෝකේ තියෙනවා සංඛාර. ඔය කියන්නා වූ සංකතයක් වශයෙන් සකස් කරගත්ත දෙයක්. ඒකට බලපානවා කර්ම, බලපානවා කර්මජ රූප ආදී හැදිලා. එහෙම හේතු වෙනවා සකස් වෙන මූලික වෙනවා. ලෝකේ සකස් වීමටත් මූලික වශයෙන් කර්ම, ඍතු, හේතු කියලා මේ තුනෙන් ලෝකෙ සකස් වෙනවා බාහිර ලෝකයක්. එතන මේ සකස් වෙලා තිබිච්ච ඒවා තියෙනවා නම් ලෝකෙ හැදිලා. ඒවා අපි දැනගන්නේ කොහොමද? ඒවට නමක් තියාගන්න. ඒවා හඳුන්වනවා විවිධ නම් වලින්. ඒ මිනිස්සු නම් තියාගෙන තියෙනවා. ඒවට ඉති උරුම නම් නේ, හදාගත්ත නම් තමයි හැම එකකටම තියෙන්නේ. මොනවා හරි හේතුවකට ගැළපෙන ක්‍රම හටාවක් ඒක ගැලපෙනවා. ඒක ඊට අනුකූලව නම් තියාගෙන හදාගෙන තියෙනවා විවිධ හේතුන් මත. දැන් අපේ ශරීරයේ තියෙනවා සංකත උපතක් පේනවා, වෙනසීමක් පේනවා, සිටියෝගේ විපරිණාමයක් පේනවා. මුළු ශරීරයේ ගත්තාම සංකතයක්. ශරීරේ නම් සංකතයේ උපතක් පේනවා. මෞකසයකින් උපන්න අපි එතන ඉඳන් ගත්තොත් මිනිස් සිරුර මෞකසයේ හැදෙන කාලේ අත්හැරලා හැදිච්ච කාලේ ඉඳන් ගත්තොත් බිහි වෙන තැන පටන් ගත්තනම් සංකතයක උපත, දරුවා උපන්නා එහෙම කියනවා. ඊට පස්සේ අවුරුදු ගානක් ඉඳලා මලා, අපි අවුරුදු 80ක් 90ක් ගිහින් කමන්නේ, 90 අවුරුද්දා 100 අවුරුද්දා ගිහිල්ලා ඒ උපන් දරුවා 100 අවුරුද්දකට පස්සේ මලා. මේ වැරැන්දි නිසා අපි උපන් කාලෙම නමක් තියාගත්තා. ඒ මිනිසයා හඳුන්වන්නේ උපන් දරුවා හඳුන්වන්නේ ඒ කායිදන් උපන්නේ මිනිසෙයි කියන සම්මතයේ ඉඳලා ඒ මිනිසයාට අපි නමකුත් තියාගන්න. අයි මිනිසයා කියලා තියාගත්තේ නම, මනුස නාමය. ඒ මනුස රූපේ තමයි දැක්කේ. සතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙන රූපේ කය කියලා දැක්කේ. එතකොට අපි යාට නමක් තියා ගන්න පුද්දලියගේ නම කොහොම තරගුයි නම් තියාගෙන ඉන්නේ. ඒ වගේ නමක් තියා ගන්නවා. ජයපාල ජිනදාසින් ඒ කාලේ ලං අදලන්න ඉතින් විවිධාකාර මේ මල් වල තියෙන ලං ආගේ පොඩි වල්නි තියෙන මොනවා හරි කමක් නැහැ කියන්න තමයි මේ බුදුලේ හඳුන්වන්නේ. දැන් ওই නම තියාගෙන අපි නෝ ජයපාල කියන නම තියාගත්තා කියලා උපදුනට පස්සේ මෙයාගේ නම මොකද්ද? එයාගේ නම ජයපාල. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න සිටියව හඳුන්වන වචනේ උපතා පෙනේ. ඒක කෙලවර මරණයක් තියෙනවා. අතරමැද වෙනස් වීමක් පේනවා. දැන් දරුවා ජයපාල. දරුවා කාලෙමයි නම තියාගත්තේ. ටික කාලයක් ගිහින් බලනකොට ළමයෙක් වෙලා, ගැටවරයෙක් වෙලා. නැනම් ලොකු ළමයි. දැන් ජයපාලමයි ඒ. මෝරපු ජයපාල, ලපටි ජයපාල එහෙම එකක් නැහැ. තිබ්බ නම එහෙමමයි. හැබැයි මෝරපු කය, ලපටි කය, කය එහෙම වෙනස් වෙනවා. තිබ්බ නම ඒ ආකාරයෙන්ම පවත්වනවා. දැන් මොකද කරන්නේ? අර නම තියාගත්ත ජයපාල කියන එක නේද දැන් තරුණයෙක් වෙනවා. කය වෙනස් වුණා. ලදරු අවස්ථාව මිය ගියා. ළමා අවස්ථාව ඒකම පත් වුණා. ඒ අවස්ථාවත් මිය යනවා. තරුණ අවස්ථාවල දැන් නමක් තියෙනවා. දැන් තරුණයා කියනවා. දැන් අර ජයපාල කියන කෙනාගේ අතරමැද වෙනස් වීම. උපතක් පේනවා. දැන් අතරමැද වෙනස් වීම තමයි අර වෙන්නේ. ඔන්න සංකතයක් තෝරා ගන්න හැටි. දැන් මෙහෙම මේ සංකතයක් හදලා ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? අවුරුදු 100ක් ගියා හරි කම නැහැ වයස ගිහිල්ලා. පැරණ දවසක් ආපුහම එදා වෙනකන් ජයපාල කියනවා. අනේ දැන් ජයපාල හරි වයසයිනේ. ජයපාලගේ කොන්දත් කුදු වෙලා හැරමිටින්නේ දැන් යන්නේ. එහෙමත් කියනවා. ඉතින් ඔහොම කියලා අන්තිම නන්න ජයපාල මැරිලාලු කියලා ආරන්තියක් එනවා. අර සම්මතයෙන් කතා කරන කාලේ ඉක්ම ගියා. මෙන්න මේ අපි සම්මත තියාගන්නේ සංකත වලට කිව්වේ ඕකයි. ඔය සංකතයක් තුළ විවිධ කොටස් තියෙනවා. ඒ ශාරීරික කොටස් ඒවා සංකත. සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච. මොනවෙන් හරි කමන්නේ, හිතේ නාම ධර්මයන්ගෙන් හරි, රූප ධර්මයන්ගෙන් හරි සකස් වුණේ වට කියනවා සංකත. ඒවට තියාගන්නවා එක එක නම්. ඒවා සම්මත. ඒ සම්මතයෙන් තමයි ඒක තියෙනකන් කතා කරන්නේ. සිටියහුගේ විපරිණාමී. සිටියහු කිව්වන්නේ තියාගත්ත සම්මත නාම හරි ඒ තියාගත්තේ. ඒ වෙනස් නොවන සම්මතියෙන් තියාගත්ත සංකතයක් ලෝකේ නෑ කොතනකවත්. ශරීරයේ හැමතැනම හැදිලා තියෙන පොඩි පොඩි සංකතවලින් මහා සංකතයක් හැදිලා සකස් වීම. කෙස් වලින් ලොම් වලින් නියපොතු වලින් දත් වලින් හංකඩ වලින් මස් වලින් නහර වලින් ඇට වලින් ඇට මිදුළු වලින් වකුගඩු වලින් හද මසින් මේ මේ විදිහට මේ ශාරීරියේ කෑලි 32කින්ම කොටස් 32කින්ම එකතු වෙලා හැදිච්ච එක සංකතයක් තමයි අපි සම්මත නමක් තියාගත්තේ. ජයපාල කිව්ව අපි කියමු මේ නම තිබ්බේ ඒකට. කෑලි 32ක එකතුවකට. දැන් අපි දකිනවා මේ සිද්ධිය සකස් වුණ ආකාරය. දැන් මේ නියපොත්තක් අරගන්නවා. ඒකට අවුරුදු 80 90ක් එහෙම ආයුෂ නැහැ. නියපොත්ත කියලා අපි හඳුන්වනවා. දැන් මොකද වෙන්නේ? නමක් තියාගත්තා. දැන් බලනවා මේ නියපොත්ත මොකද වෙන්නේ? නියපොත්ත වැඩෙනවා. වැඩිච්ච හරිය ගෙවෙනවා. කාපල හරි අයින් කරනවා. එක ගෙවිලා හරි කැරිනවා එක මොක හරි වෙලා යනවා. ඒ නියපොතු වවාගෙන මගේ දිග නියපොත්තක් තියෙනවා. දිග නියපොත්ත කියලා සම්මතිය තියාගත්තා. මොකේද තියාගත්තේ? මේ සකස් තුන දෙයකට. පේන්න සකස් වෙලා තියෙනවා. යම් කිසි නමකින් හඳුන්වන්න කාලයක් තියෙන දෙයක්. ඒකට නමක් තියා ගන්නවා. මෙන්න මේ සංකතයක් හටගත්තාම ඒකෙත් උපතක් තියෙනවා. නියපොත්ත ගැලවුණා නැහැ නේද ගෙවිලා ගියා කියලා උපතක් තියෙනවා. එතකන් පේන ස්වභාවයක් තියෙනවා වෙනස් වෙවි. පොඩි පොඩි වෙනස්කම් ඒක වෙනවා. සිටිය හුගේ විපරිණාමී. මෙන්න මේ වගේ සියෙනකොට මොකද කරන්නේ? ඒවට ලෝක සත්‍යය විවිධාකාරයෙන් බැඳෙනවා. සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච මේ සංකත අගය කරනවා. ඒවා වටිනවා කියන නිගමනයක් දෙනවා. ප්‍රයෝජනවත් කියලා අදහසක් අරගෙන ඒවා පිළිබඳව බැඳීම් රැඳීම් ඇති කරගන්නවා. ඇති කරගත්තහම මොකද කරන්නේ? හදාගත් සංකත වලින් විවිධ විදිහට උපමට්ටම් කරමින් විවිධ විදිහට හැඩතල හදමින් ගනිමින් අභිසංකරණය කරනවා. නැත්නම් ප්‍රතිසංස්කරණය කරනවා අද කියන හැටියට. මොකද ප්‍රතිසංස්කරණය කරන්නේ ඒක හොඳයි කියලා ගත්ත නිගමනයෙන් ඒකට බැහැගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඒක අර පරිසම් කරගන්න ඕනේ, ඒක හදා ගන්න ඕනේ, ලස්සන කරගන්න ඕනේ, හැඩ වැඩ කරගන්න ඕනේ. මෙහෙම අදහස් අරගෙන කරන වැඩවිල්ල තමයි අන්න සංකතයේ අභිසංකරණ හේයින් අභිසංකරණ කරන්නේ කාරණේ කරන හේයින් ඒකට සංඛාර කියනවා කියලා විග්‍රහ කළේ. එනම් මේ සංඛාර තෝරා ගන්න මොනවද කියලා. එතන මේ සංඛාර කියනවා සකස් වෙනකොට විවිධ මූලධර්ම වලින් සකස් වෙනවා. ඒ මූලධර්ම විවිධාකාරත් වෙනවා. ඒ පටන් ගන්න තැන් තියෙනවා. මේ ලෝකේ පිහිටලා තියෙන විද්‍යාමානලා තියෙන අපි අර ඉස්සෙල්ලා කිව්ව සංකතයක් නැත්නම් අර සතර මහා භූතයන්ගෙන් හෝ හටගෙන තිබෙන ඒ දකින්න තියෙන දේවල් සියලු නංගම් තියෙන මේ ලෝකේ දේවල් ඒවා ඔක්කොම සංකත අභිසංකරණය කරන හේයින් සංඛාර කියනවා. ඒ සංඛාරයක් කොච්චර ගොඩ නැගුවත් අභිසංකරණය කළත් ඒ සංකත අරගෙන ඒවෙන් ගොඩනගාගත ජාතිය ඒකත් සංකතයක් වෙනවා. ඒ සංකතයට උපතක් තියෙනවා. අපි ගෙයක් හදනවා කියලා ගන්නවා. අර පස් කියන්නේ සංකතය. ජලය කිව්වේ සංකතය. ඒව අරගෙන ඉවෙලා ජලයෙන් අඬලා ඔක්කොම කරලා අන්න අපි ඒකත් අභිසංකරණය කරනවා. සංකත අරගෙන. ගඩොල් කියලා හදා ගන්නවා, ඔලු කියලා හදා ගන්නවා, මේ විදිහට ගෙවල් හදන ලාවසේ ද්‍රව්‍ය හදා ගන්නවා. ද්‍රව්‍ය වලටත් නමක් දා ගන්නවා. ඒවා හැමම තියෙන්දලා බැලුවොත් මොකද වෙන්නේ කියලා. අර අභිසංකරණය කරනකොට සංකතයක උපතක් හැදෙනවා. උපතින් ගොඩනැගිච්ච දෙයකට නමක් තියෙනවා. ඔලු කැටි, ගඩොල් කැටි, ඒකත් එහෙම නම. ඒකෙත් අවසානයක් තියෙනවා. කවදාවත් ඔහොම තියෙන්නේ නැහැ. කවදා හරි බිඳිලා කැඩලා යන දවසක් තියෙනවා. ඒක උරුමයි. උපතක් පේනවා, විනසක් පේනවා, අතරමැද වෙනසක් පේනවා. අලුත් වෙනවා, අලුත් දෙයක ක්‍රමක්‍රමයෙන් පරණ වෙනවා, දිරකඩ වෙනවා, වෙනසිල යනවා. මොකද අතරමඟ වෙනස. අභිසංකරණය කරනවා. ඊට ඉස්සෙල්ලා ඒක හුණු ගන්නවා, ඒක පාට ගන්නවා, පරිසං කරලා තියෙනවා, ඒකෙන් විවිධ වැඩ ගන්නවා, උපමට්ටම් කරනවා, ඉතින් ඔයයන් ගෙවල් හදනවා, ඉන්න දැන් සකස් කර ගන්නවා. ඉතින් වට නොයෙක් දේවල් හදනවා, ලස්සන දේවල් හදනවා, විවිධ දේවල් අභිසංකරණය කර කර අන්නේ කරන බාහිර ලෝකයේ සංකාරණ ඉපදවනවා සංකත වලින්. ඔය සංකාර නිසාමයි සංකත ගොඩනගන්නේ බාහිර හෝ අභ්‍යන්තර හෝ. ඔයා ගොඩනැගීමේ මූලිකත්වයක් තියෙනවා. හොයාගෙන හොයාගෙන ගියා මහා සංකත පේනේව. ඔය සූක්ෂමයේ හොයාගෙන කොහෙන්ද මේකේ මුල මොනවැන්ද හැදෙන්නේ? එතකොට ඉතින් හොයාගෙන ගියාම ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියලා පස් ජල ගිනි සුලං කියලා මේ හතර සංකත හතරකින් අභිසංකරණය කරමින් තමයි මේ ලෝකේ ඔය හතරෙන් හදාපු ඔක්කොම තියෙන්නේ. දැන් ධර්ම කියලා කියන්නේ තවත් එහාට බහින්න ඕනේ. ඒක හො ගැඹුරු තැනක්. ওই සංකත ওই විදිහට දරන්නේ මොන බලයක් නිසාද? අන්න ඒක නොපෙනෙන පැත්ත. සංකතේ කියලා කිව්වේ අර අපිට පේනේවා නම තියාගත්තේවා. නමක් තියාගත්ත එක ඇසුරු කරන්න පුළුවන්, බලන්න පුළුවන්, ඒක යම්කිසි ස්වභාවයකින් වටහා ගන්න පුළුවන්. ඒ ආදි වශයෙන් ඒවා දැනගෙන නම් ගොත් තියාගෙන අපි ඉන්නවා. එතරියත් හැදුනේ කොහොමද කියලා බලනකොට ඊට වඩා මූල ධර්මයක් තියෙනවා, මූල ධාතුව. ඒවා යම්කිසි ක්‍රමයකින් දරනවා, ශක්ති විශේෂයක් නිසා දරනවා. ඒ දරා හිටන නිසා තමයි ඒ සංකතය එසේ යම් යම් කාල සීමාව පවතින්නේ. එතන මෙන්න මේ දරන්නා වූ ශක්තියක් තියෙනවා. ඒක මූල ධර්මයේ හොයාගෙන ගියාම ධර්ම කියන එකෙන් අන්නේ ශක්තිය අහු වෙනවා. ධර්මයක් තියෙන බව ලෝකේ දැනගන්නේ සංකත පහළ වෙච්චෙන්. ඔය ක්‍රියාකාරීත්වයන්ගේ අපි හිතමු දැන් ඔය ෆෑන් එකක් කැරකෙනවා. ඒක කැරකෙන්න ශක්තියක් ඕනේ. ඒ ශක්තියකින් තමයි කැරකීමේ ක්‍රියාවලියක් අපිට දකින්න හම්බ වෙන්නේ. කැරකෙන එක පේනවා. ඒක ද්‍රව්‍ය වස්තු බවක් දන්නවා. ඒ කරකවන බලය පේන්නේ නැහැ. කැරකෙන නිසා බලය තියෙන බව දන්නවා. බලය ක්‍රියාත්මක වෙන බව දන්නවා. ඒක කැරකීම වශයෙන් දරන්නේ ඒකට අවශ්‍ය ශක්තියක් දුන්න නිසා බවක් දන්නවා. මෙන්න මේ වගේ අති සියුම් හරියක් තියෙන නොපෙනෙන වැත්ත. එහෙම දෙයක බලශක්තිය නිසා තමයි අර විවිධාකාර සංකතයන්ගේ ක්‍රියාකාරීත්වයන් විද්‍යාමාන වෙන්නේ. සංකත අභිසංකරණය කරන්නත් ඒ ධර්ම ඕනේ, නැන ශක්තිය ඕනේ. ඒවායි දරා සිටින ශක්ති ක්‍රම තියෙන්න ඕනේ. මෙන්න මෙහෙම හොයාගෙන යනකොට අන්තිමට පේනවා අති සියුම් කොටසක් ක්‍රියාත්මක වෙන තැනක් තියෙනවා මනසත් එක්කලා. මනසට අරමුණු වෙන කොටසක් තියෙනවා ධර්ම කියලා. ඒව ඇහැට, කන්ට, දිවට, නාසයට, ශරීරයට අරමුණු වෙන්නේ නැහැ. හයවෙනි මනෝද්වාරයේ කියන එකට අරමුණු වෙනවා. අන්නේ හයවෙනි මනෝද්වාරයට අරමුණු වෙන කොටසක් තියෙනවා. ඒක අපි දකිනවා ධර්ම කියලා. මනංච පටිච්ච ධම්මේ චුප්පජ්ජති මනෝ විඥානං ආදි වශයෙන් මේ ධර්ම විග්‍රහ වෙනවා. ඊතර අපිට ඇහැට පේන්න අහුවෙන ඇහැට පේන්න තියෙන ස්පර්ශ කරන්න පුළුවන්, හැලරුවක් පෙන්වන්න වෙන් කරලා තියන්න පුළුවන්, එහෙම දේවල් වල තමයි අපිට උපත පේන්නේ. සිටියහුගේ විපරිණාමයේ පේන්නේ, අර සංකතවල මරණයේ පේන්නේ. අපි කැමති විදියට හදාගන්න උත්සාහ කරන්නේ තේවා. ගෝචර නිසා ඒක අපි මොකද කරන්නේ? නිසී කියලා හැමිලේම හොඳ ඒවා වින් කරගන්නවා. පංචකාමයේ විදීමට බලාපොරොත්තු වෙන සත්‍යෝ ඊට හේතු වෙන්නා වූ සකස් වෙලා තියෙන සංකත අරගෙන අභිසංකරණය කරමින් ඒවා හොඳයිනේ, මේවා හොඳ, කොච්චර හොඳ, මේවා පවත්වන්න ඕනේ කියලා ඒක ලැගගෙන බැහැගෙන එහෙම පවත්වන්න හදනවා. කැමතිසේ පවත්වන්න හදනවා. නමුත් ධර්මතාවයේ ස්වභාවය කියන එක පේන්නේ නැහැ. ධර්මයේ නොපෙන්නට ඒවට උරුම ධර්මතාවයක් නිසා මේ සංකතය හැදිලා තියෙන්නේ. ධර්මතාවය තනකොලව ඒවැ කාල සීමාව ඉක්මනට ඒක වෙනසිලා යනවාමයි. වනසන්න කැමැත්තෙන් නෙමෙයි ඇති කරගත්තේ, පවත්තන්න බලාපොරොත්තු වෙයි. නව සිද්ධ වුණේ වෙනසිලා ගියේ, කැමැතිසේ වුණේ නැහැ. අන්න ඇති වෙනවා සියක්. මොකද්ද? ඉච්ඡසේ නැහැ, නිසිසේ නැහැ, අනිසි අනිච්චයි. දැන් අපිට පෙළෙන්ඩ සිද්ධ වෙනවා, අනේ මේක හැදිලා ගියා, බෙඳිලා ගියා, මං කොච්චර බලාපොරොත්තු වෙද මේ රැකගෙන හිටියේ, බැරි වුණානේ මෙච්චර කළා රැකගන්න. ඉතින් දැවෙනවා තැවෙනවා. අන්න ඒක තියෙන පීඩන ලක්ෂණ. ගොඩනගා ගන්න කොච්චර මහන්සි වුණාද එහෙම දුක් විඳිනා. මේ අනිත්‍ය ලක්ෂණේ හැටි. අට්ටියේදි හරායිද ජිගුච්චති. ඔය කියන කාරණා තුනේ යුත් වෙන්නා වූ අනිත්‍ය ලක්ෂණයත් ඔය සංකතවල දකින්න හම්බ වෙනවා. හැබැයි සංකත ගොඩනගන ධර්මයන්ගේ එහෙම දැක ගන්න අමාරුයි. මොකද අර ඇහැට පේන කන්ට ඇහෙනවා වගේ ගෝචර නැහැ. ඒ ධර්ම මනසට දැනෙනේවා. මනසින් ගන්නවා නිගමන. ඒ ධර්මයෝ මනසින් අරමුණු කරනවා. රූප ධර්ම, සද්ද ධර්ම, ගන්ධ ධර්ම, රස ධර්ම, පොට්ටබ්බ ධර්ම, විවිධාකාර මනෝ ධර්ම, මේ ආදී වශයෙන් ධර්ම ගන්නවා. ඒ මූල ධර්මය. ඒ මූල ධර්මය හදාපු එකක් නෙමෙයි, හදා ගැනීමේ ක්‍රමවේදය. අපිට අවශ්‍යදී හදා ගන්න ඕන නම් ඉස්සෙල්ලාම හිතර ගන්න ඕනේ ශක්තියක්. හිතෙන් හදා ගන්න ඕනේ අරමුණක් එන්න ඕනේ හිතට. ඒ අරමුණ වැද්ද ගන්න ඕනේ ඇතුළට. අන්නේ වැද්ද ගන්නකොට ඒව ගන්න ක්‍රමයක් තියෙනවා. අපි සංකාර කියලා වචනකින් හඳුන්වන චේතනා කියලා වචනයක් තියෙනවා. අන්න ඒක අපි සකස් කරගන්නවා ඇතුළේ. සකස් කරගන්න ක්‍රමවේදයක් තියෙනවා. හිතක් හැදෙන්න ඕන කොහොමද දකින්න. මනංච පරිච්ඡ ධම්මේච උපජ්ජති මනෝවිඥානං කියලා දකින්න ක්‍රමයක් තියෙනවා. මනෝවිඥානේ හැදෙන හැටියේ. ඒ මනෝවිඥානේ උපන්හා මනෝවිඥානේට අරමුණු වෙනවා. ඔය ධර්ම අන්නේ අරමුණු කර ගැනීමට අවශ්‍ය වෙන ක්‍රමවේදයක් තියෙනවා. අවශ්‍ය විදිහට ඒවා හැඩ ගහ ගන්න ඕනේ, සකස් කර ගන්න ඕනේ. හරි ගැඹුරු හරියක් ඔය තියෙන චිත්ත චෛතසික කියන ඒවා. ඔය සංඛාර කියලා අභ්‍යන්තරයේ දිනවා චිත්තේ චෛතසික නැවිද සංඛාර කියලා කොටස. සංඛාර ස්කන්ධය කියලා අපි ඒකට කියනවා. පංචස්කන්ධේ සංඛාර ස්කන්ධේ. ඔය සංඛාර ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? අර සංකතයක් අභිසංකරණය කිරීමේදී කියන වචනයක්. දැන් අපි චේතනා කියලාත් ඕකට කියනවා. අපි මොනවද හදාගන්නේ? චේ කියලා වචනයක් තියෙනවා. තනා කියලා වචනයක් තියෙනවා. චේ තනනෝ. චේ කියන්නේ මොකද්ද? ඡායාවක්. ඒ මොකක් ඡායා කියන්නේ? හරි ගැඹුරු තැන. ආරම්මන විජානනය කරන්න නම් අරමුණ ඡායාවක් කරන්න ඕනේ. ඡායා කරගන්න ඕනේ. ඡායා කරනවා. ඉතින් හරිය ගැඹුරු තැනක් විග්‍රහ කරලා මේක නොකියත් බෑ. මේ අභ්‍යන්තර සංඛාර ගැන අහනකොට පෙර භවයේ කරන ලද කර්මයන්ගෙන් පටිසන්ධිය වශයෙන් අපි උප්පත්තියේ කර්ම වේගයකින් විපාකයක් ලැබලා ඒකෙන් හටගත්තා වූ නාම රූප පද්ධතියක් තියෙනවා. ඒකෙන් හටගත්ත ආයතනානම් පරිලාභෝ කියලා ආයතන හයක ප්‍රතිලාභය නැවත ලැබීමක් ඇති කරගෙන තියෙනවා. ඒක තමයි මේ සජීවී කය. මේ සජීවී කය තුළ චක්කායතන, සෝතායතන, ගානායතන, ජීවහායතන, කායායතන, මනායතන කියලා. අර කර්ම ශක්තියෙන් ආයතන හයක් හදලා දෙනවා. ඒ ආයතන හය තමයි මේ කයේ තියෙන්නේ. අපි ඔය අභ්‍යන්තර ආයතන කිව්වා. මේ ආයතන හැම වෙලේම ඒකට අවශ්‍ය කටයුතු කරන්න අවස්ථාව එනකම් කර්ම ශක්තිය තුලින් ගොඩනැගෙමින් කර්ම ශක්තියෙන් ගොඩනගෙන ජීවිත රූපය කියන රූපය ඇසුරට වැටිලා මැරෙන්නේ නැතුව ජීවත් කරවමින් ජීවියෙක් වශයෙන් පවත්වනවා. අන්නේ ජීවියෙක් වශයෙන් පවත්වාගෙන යනකොට අර ආයතන ආය හදලා දීලා තියෙන්නේ කර්ම ශක්තියෙන්. හැබැයි ආයතන හය ක්‍රම දෙකකින් ආයතන වෙන්නේ. අරමුණක් එනකම් ඒකේ අරමුණක් සම්බන්ධ වෙනකම් නිදා ඉන්න ආයතන අක්‍රියව ඉන්නවා. හැබැයි ආයතනෙමයි චක්කායතනේ රූපයක් එනකම් අක්‍රියයි. ඇද් දෙකක් පියාගෙන සද්ද නැතුව ඉන්නකොට චක්කායතනේ රූපයක් එන්න නැත්නම් ඒකට අවශ්‍ය කරන්නා වූ සේයාවක් එන්න විදිහක් නැතිව වැහුණා. සේයාවක් නැත්නම් ඡායාවක් කියනවා. ඡායාව චේතනනෝ ඡායාවේනෝ හරි ගැඹුරු තැනක් ඔය. එහෙනම් අපේ ආයතන දෙකක් තියෙනවා. චක්ක ආයතනේ කර්ම ශක්තියෙන් හටගත්තා වගේම තවත් ආයතනයක් හදලා තිනවා අපි ළඟ. ඒක අභ්‍යන්තර ආයතනේ. බාහිර ආයතනයක් හදලා තිනවා අපි ළඟම ඇහි රූප ආයතනේ කියන. ඒ රූප ආයතනේ තියෙන්නේ කොහෙද? ඇහි තිබෙන්නා වූ ඔප් නැංගෙච්ච ප්‍රසාදය තමයි ඇහි බබා කියලා අපි කියන්නේ. අන්න එතන ඇසුරු කරගෙන අර අති සියුම් කර්මජ කයත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. එතන මේ බාහිර ලෝකයේ තිබෙන්නා වූ යම්කිසි ඡායාවක් අර කියන්නා වූ බාහිර ලෝකයේ තිබෙන්නා වූ යම්කිසි සටහනක් කණ්ණාඩියකට වැටෙන්නා වූ පිළිඹුව වගේ ඕකේ වැටෙනවා. ඇයි එහාට මෙහාට අහලොන්න බලනකොට වැටෙන්නේ ඒවා තමයි. ඔන්නේ වැටෙන ඡායා. ඔය සටහන, ඔය නිමිත්ත. ඒකට සම්බන්ධ වෙන ඒක ගිහි වදින්න යම් තැනක් මිත්‍රද? අන්නේ මිත්‍ර දේහා සම්බන්ධ වෙනවා. ගිහින් හිටිනවා. එන යම් යම් දෙයට මිත්‍ර දෙය තියෙනවා. මිත්‍ර දෙය මිත්‍ර දෙයට සම්බන්ධ වෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපාජ්ජති චක්කු විඤ්ඤාණය පටිච්ච වෙන්න ඕනේ එතන. ඒ කියන්නේ චක්කු ద్వාරේට අර ප්‍රසාද රූපේ තිබෙන රූප නිමිත පටිච්ච වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. ඒකට ගැළපෙන්න ඕනේ. ඒක සමග මිත්‍රත්වයක් තියෙන්න ඕනේ. එනම් චක්කුද්වාරයේ ගවදාවත් ශබ්ද මිත්‍ර කරලා අරමුණු කරන්න බෑ. ඇහැට ශබ්ද ඇහෙන්නේ නැහැ. ගඳ සුවඳ මිත්‍ර නැහැ. ගන්ධේ ඇහැට දෙන්න බෑ, පෙන්වන්න අරමුණු කරන්න බෑ. ගැළපෙන්නේ නැහැ. රසත් ඇහෙන් බලන්න බෑ. ඒක දිවෙන්. ස්පර්ශයෙන් ගලපන්න බෑ ඇහැ. එනම් ඇහැට රූප වලට පරිච්ඡයි. රූප සටහන ගන්නෝ අන්න බාහිර ආයතනයක් වන චක්කු ප්‍රසාදයට වැටෙන අර ඡායාව කොහටද යන්නේ? අර ඇතුළත තිබිච්ච චක්කු ප්‍රසාදය හා සම්බන්ධයි. එතෙන්ට සම්බන්ධ වෙලා වදිනවා. කර්ම ශක්තියෙන් වද්දෝනු. දැන් චක්කු විඥානයක් නෑ. හැදිච්ච එකක් එහෙම අපිට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ. අලුතෙන්ම නිර්මාණය වෙන්න ඕනේ. චක්කු විඥානය කියන්නේ හේතුඵලය. දැන් කොහොමද මේක සකස් වෙන්නේ? චක්කු විඥානය කියලා එකක් ඉස්සෙල්ලා තිබුණ නැහැ. ඉස්සෙල්ලා තිබුණා ඉස්සෙල්ලා මැරිලා ඉවරයි. ඒ වර්තමාන මොහොතේ මේ ඇහි ප්‍රසාදයේ වැටෙන්නා වූ යම්කිසි ඡායාව, ඒකට ගැලපෙන්නා වූ චක්කු ප්‍රසාදයට ඇසුරු කරලා සම්බන්ධ කරලා දෙනව කර්ම ශක්තියෙන්. අන්නේ චක්කු ප්‍රසාදයේ කියන අභ්‍යන්තර වන්නා වූ ආයතනේ සම්බන්ධ වෙන තැනක් තියෙනවා. මන ආයතනයක සම්බන්ධයි. මන ආයතනේ ඔක්කොම සම්බන්ධයි. මොකද මන ආයතනේ පහළ වෙන්නා වූ මනෝවිඤ්ඤාණයෙන් නැන්න මනසින් සියල්ල ආරවුණු කරන්න පුළුවන්. අතීත අනාගත වර්තමාන සියුම් ගණ දුර්ලඟ හීන ප්‍රණීත ආදී වශයෙන් මේ වෙලා තියෙන හැම දෙයක්ම ආරවුණු කළ හැකි. ඉතින් ඇහෙන් රූපයක් අරගත්තාම අර කියන විදිහට රූප ඡායාව ඇදලා අරගෙන චක්කු ద్వාරයට වැදුනහම නැන්න චක්කු වස්තු වල සම්බන්ධ වුනහම ඒ මොහොතේම ඒක සම්බන්ධ වෙනවා. අර ඉතල අපි කිව්ව මනෝ ద్వාරයට, එහෙම නැත්නම් මන ආයතනයට. මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ කරනකොට චක්කු ద్వාරයයි මනෝ ద్వාරයයි දෙක ওই ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. මුලින්ම චක්කු ద్వාරයෙන් එනවා, ඒකට ඇදලා ගන්නකොට ඒත් විඥාණයමයි හැදෙන්නේ. ඒ චක්කු ద్వාරයට වදිනකොට මොකද වෙන්නේ? අන්නර ඡායාව ස්පර්ශ වෙනවා. දැන් ඕක ස්පර්ශෙන්නේ හිතක් එහෙම කොහෙවත් තිබුණ නැහැ. මනෝවිඤ්ඤාණය කියලා. ඔය ස්පර්ශ වෙන මොහොතේම හරියට අද්දෙක් එකතු වෙලා අප්පුඩියක් ගහපුවාම අප්පුඩි සද්ද කොහෙවත් නැතුව එතනම බිහි වෙලා මතු වෙලා හිටන් සද්ද ඇහෙනවා වාගේ. අද්දෙක් වෙනයි අප්පුඩි සද්ද වෙනයි. අප්පුඩි සද්ද අද්දෙක්ක් නෙමෙයි. අද්දෙකේ හැඩතලත් අප්පුඩි සද්දේ නැහැ. නමුත් අද්දෙකේ ඝට්ටණයෙන් අප්පුඩි සද්ද හටගත්තා වාගේ. ඔය ඇහි ප්‍රසාද රූපේ ගත ඡායාව අර චක්කු වස්තුවේ ස්පර්ශ වෙනකොට, ඒක හෘදේ වස්තුව ඇසුරේ ළඟ තියෙන එකක්. හෘදේ වස්තුව ඇසුරු කරගෙන කර්මජ හෘදේ මේ අපේ ඇඟක් තියෙන ඒකේ ආකෘතියක්. අන්න එහෙම තිබිලා එතන ගිහිල්ලා වදිනකොට අන්නේ දෙක ස්පර්ශ වෙනවා. නැත්නම් චක්කු වස්තුව හැදිලා තියෙන්නේ චක්කු දසක කියන කර්ම ශක්තියම හදලා දුන්න දෙයක් තියෙනවා. මුලින්ම චක්කායතන හැදෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨේ වන්න ගන්ධ රස ඕජා කියලා සුද්ධාස්තකේ රූප කලාප අටකුයි ජීවිත රූපය කියලා ජීවත් කරන කර්ම ශක්තිය තව යමක් හදලා ඒකට සම්බන්ධ කරපු ඒ ජීවිත රූප කියන කොටසයි ඒක වස්තුනේ පෙනීමට චක්කු කිරීමට නිසා චක්කු වස්තුවත් එක්කලා කියන ওই ටික එකතු වෙලා රූප කලාප 10ක් හැදෙනවා. ඔකට චක්කු දසක කියලා කියනවා. රූප කලාප 10 කොටස. මෙන්න මේ හටගත්ත කොටස දැන් ජීවිත රූපයක් නිසා ජීවිත රූපයකට ඝට්ටණය වෙනකොට යමක් ස්පර්ශ වෙනකොට අන්න හිත කියන එක කොට නැගෙන මූල ධර්මයි. එන ජීවිත රූපය සම්බන්ධ වෙච්ච නැති සුද්ධාෂ්ටකයෙන් හිතක් ගොඩනගන්න ස්පර්ශ කරවන්න බෑ. එන හිතක් ගොඩනගෙන චක්කු විඥානයේ ගොඩනගන්න නම් ওই ජීවිත රූපේ සහ චක්කු වස්තු කියන ওই රූප දෙක සම්බන්ධ වෙච්ච සුද්ධාෂ්ටකයක රූපටත් එක සම්බන්ධ වෙන්න ඕනේ. ඔන්න ඔය ටික සම්බන්ධයක කර්ම ශක්තියෙන් සකස් කරලා තමයි අපේ හදවත ඇසුරු කරගෙන තියෙන කර්ම ශක්තිය හදවත ඇසුරු කරගෙන අර කියන මූලික මනෝද්වාරයට සම්බන්ධ කරලා කිට්ටු කරලා පවත්වන්නේ. හරි ගැඹුරුයි. ඔබ නොකියත් බෑ. මෙන්න මේ ස්පර්ශ වෙන මොහොතේදී දැනීම් ස්පර්ශ එකක් හටගන්න දැනීමට හේතුකාරක වන මනෝ ස්පර්ශ එකක් ගොඩනගලා දෙනවා. අර භෞතික ස්පර්ශය තමයි සිද්ධ වුනේ. නමුත් ජීවිත රූපයක් සහිත අර වස්තු රූපේ නැ චක්කු රූපයට සම්බන්ධ වෙනකොට චක්කු ප්‍රසාදයෙන් සම්බන්ධ වෙනවා. අර චක්කු වස්තුවට එන ආධ්‍යාත්මික වන
ආයතනේ චක්ක ආයතනේ දැන් ජීවිත රූපයක්කින් පවත්තන නිසාම ඒ චක්ක ආයතනෙට ස්පර්ශ වෙන්නේ රූප සේයාව නැනහර ඡායාව අන්න ඡායාව ස්පර්ශ වෙනකොටම ස්පර්ශ චෛතසිකය ගොඩ නැගෙනවා ඒ ගොඩ නැගෙනකොටම ඒ ස්පර්ශ වෙන එකට අනුකූලව ඒක ප්‍රියමනාප එකක් නම් සැප වේදනාවක් එනවා සැප ස්වභාවයකින් එනවා අප්‍රිය අමනාප දෙයකට කටුක දෙයක් නම් ඒ ආපු ඡායාව සම්බන්ධිත ඡායාව දුක් වේදනාවක් එනවා මධ්‍යස්ථ එකක් නම් මධ්‍යස්ථ වේදනාවක් එනවා ඊට ගැලපෙන වේදනාවත් ඒ මොහොතේම සම්බන්ධලා ඒ ස්පර්ශය එකම ගොඩනැගෙනකොට ස්පර්ශ වේදනා අන්න හිතක් හට ගැනීමේ එක බොදියට එන එක මේ පොඩ්ඩක් විග්‍රහ කරලා පෙනව එක තමයි වෙන්නේ ඊට පස්සේ ඒක මොකද්ද කියලා හඳුනා ගන්නවා මොකද ඒ සේයාව හඳුනන චිත්ත ස්වභාවය එනවා හඳුනන ස්වභාවයට කියනවා සංඥා ස්පර්ශ වේදනා සංඥා ඔය එක්කලාම ඕකත් එක්කලාම ඊළාට මොකද කරන්නේ අර ඉස්සෙල්ලා අපිට මුලින් තිබිච්ච ඡායාව යම්සේද ඒකේ අනුරුවක් මනසෙන් තනනවා අන්නේ ඡායාව යලි තනන එකට කියනවා චේතනා ඔන්නෝක තමයි ඇතුලේ තියෙන සංඛාර කිව්වේ ඒක අවිසංකරණය කරනවා කිව්ව ඔබට අන්න චේතනා චෛතසිකේ ඉතින් ඔය කියන ස්පර්ශ වේදනා සංඥා චේතනා කියන මේ ටික ආපුහම චිත්ත හේවත් මනක් ඉතිකාර වෙනවා ඒරින මානසිකාර නැන්නම් ඉස්සෙල්ලා පටන් ගත්තා චිත්ත මන ඉතිකාර කරනවා කියන්නේ ඒක මන කියන එක නැන්නම් විඥානි වෙනකම් ඒක වැඩෙනවා දලු දානවා ලියලනවා කියන්නේ තේ අර්ථය වර්ධනේ වෙලා මනෝ මානසං හදයන් පණ්ඩරා මනෝ මන ආයතන මනීන්ද්‍රිය විඥාන විඥාන කන්දෝ කියන දෙනක වැඩෙනවා අන්නේ එක සකස් කරලා දෙනවල කියනවා මන ඉතිකාර කරලා දෙනවා අන්නේ ක්‍රම වේගයට කියනවා මානසිකාර කියලා චෛතසික ඒ චෛතසික එනකොට මොකද හැදෙන්නේ චිත්ත කියන අර විඥානයේ මුල හැදෙනවා දැන් චිත්ත චෛතසික යම් තැනක ගොඩනැගිච්ච හැටි පෙර තිබුණෙත් නැහැ හේතුයේ ඵලයක් වශයෙන් ගොඩනැගුණා ඔන්නේ ගොඩනැගින චිත්තය මොකද්ද කියලා දැනගන්නේ ඒ චිත්තයට මොකද්ද ගෝචරුනේ මොකද්ද ඒ චිත්තයේ හැඩතලේ කොහොමද හැදුනේ අන්න අර ගත්ත ඡායාව අභිසංකරණය කළා අභ්‍යන්තරින් සකස් කළ ආයිසරයක් දැනෙන එකක් වශයෙන් බාහිර ලෝකයෙන් ගත්ත ඡායාවේ ආකාරය ඒ ආකාරයෙන් දැන් හිතර දැනෙනවා ඒ ස්වභාවය දැනෙනවා මෙන්න මේ කරේ මොකද්ද ඒ චිත්ත ස්වභාවය යා කරලා ඡායා කරලා අන්නේ හදාගත් එක තමයි අපිට රූප ඡායා නැන්නා රූප නිමිත්තකේ නිර්මිතේ අන්නේ නිර්මිතේට අනුකූල වන්නා වූ නාමයක් නැන්නම් හිතෙන් නිමිත්තක් ගොඩනගලා දුන්නා විදිහට ඔන්න ඔය අවිසංකරණයට කියනවා සංඛාර දැන් සංඛාරයි ධර්මයි දෙකක් කියලා වෙන්නണ്ടයි මේ විග්‍රහ කරලා දෙන්නේ දැන් මේ වෙලාවේදී මොකද වෙන්නේ මේ හතර දෙන ක්‍රමයට මේ චිත්තේ වැඩිලා මේක යම්කිසි අවස්ථාවක ඉතාම සියුම් වාසයෙන් ඔය පෙන්වුවේ ඔතනින් වැඩිලාපු ඒ චිත්ත වේගයේ විඥාන ස්කන්ධයට වැඩෙනකොට ඔය චිත්ත වීති අනුව වැඩිලා එන හැටි පරිච්ඡසම්පන්නව වැඩිලා බලවත් වෙලා ආපුහම ඒක අත්තරින්ද බැරි වෙනවා ඒ જાතිය ඒව හරි ප්‍රියයිනේ යලි යලිත් මට ඒව ලබන්න ඇත්නම් යලි යලිත් එහෙම ලස්සනේව බලන්න ඇත්නම් ඒක හරි හැඩයිනේ ඒ තුල ඉන්නත්නම් පවතින්නත්නම් කොච්චර හොඳද කියලා මෙන්න මෙහෙම එතන හාවෙච්ච හිතේ ස්වභාවයක් හට ගන්නවා අන්න ඒකට කියවා ඒ තන්නේ හා වුණාම තණ්හා වුණා දැන් ඊට පස්සේ මොකද වෙන්නේ එහෙම දෙයක් උපද්දලා ඒකට ඈඳෙන්න උපද්දගෙන ඈඳිලා ඉන්න එකක් හැදෙනවා හිතා උපද්දාගෙන ආදල් ඈඳිලා ඉන්න හදන කියන උපාදාන. ඔන්නේ තණ්හා උපාදාන හඳුනන පස්සේ අවිද්‍යාව නිසා යටිය කරගත්තේ. මතු මතු බලාපොරොත්තු වල කියනවා භවය. මොනවද බලාපොරොත්තු වෙන්නේ? අර ස්පර්ශය නිසා හටගත් වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් ගොඩනැගුණේ යමද්ද? අන්න ඒක ආස්වාද ජනකෝ යලි යලි තැත්නකේ යලි යලි ගොඩනගන්න බලාපොරොත්තුවක් ඇති වෙනවා. යලි යලි පවත්තන්න තියෙන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කර්මය කරන්න ඕනේ, කරගන්න ඕනේ. යලි යලි ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. යලි යලි ඒට අනුව ක්‍රියාත්මක වෙලා ඒක ගොඩනගන්න ඕන කියන හැඟීමක් අදහසක් ඇවිදಿಲ್ಲ. බලාපොරොත්තුවක් බවට පත් වෙනවා. මෙන්න මේ අනාගත බලාපොරොත්තුවක හිත පිහිටනවා. ඔකට කියනවා විඥානේ භවයේ පිහිටියා. විඥානේ කර්ම භවයේ පිහිටියා කියන්නේ ඕකට. දැන් මොකක් නිසාද පිහිටියේ? චන්දරාගයෙන් අවිද්‍යාවෙන් හොඳයි කියලා නිගමනයකට බැහැගෙන ඒක යලි යලි පවත්තන්න ඇහන්නම් කියන අදහසක් ඇති කරගෙන ඒ නිර්මාණය කරගත්ත රූපාකාරය නැත්නම් අර ඡායාවට අනුකූලව හදාගත්ත මානසික හැඩතලයේ ඒක ප්‍රියයි කියලා අරගෙන ඒක යලි පවත්තන්න යලි යලි ගොඩනගන්න ඕනේ කියලා ක්‍රියාදාමිත හිත තියාගෙන බලාපොරොත්තු වුණාම අන්න චේතනාව මුල් කරගෙන හදාගත් එක මුල් කරලා පැවැත්මට එකක් හැදුණා කර්මයක්. කර්මයට ක්‍රියාකාරී ශක්තියක් වෙන භවයක් හැදුණා. ඕකට කියනවා කර්ම භවය හදාගත්තා. මතු උප්පත්තියට හේතු වෙන උප්පත්ති භවය හටගන්නන හේතුකාරකෙන කර්ම බීජ තැන්පත් වෙච්ච භවයේ ඔන්න ඕක තමයි අපි හදා හදා ඉන්නේ අනන්ත සංසාරේ පටන් මොහොතක් ගන්න. කර්ම භවයට එකතු කරනවා මතු බලාපොරොත්තුවක් මතු හදාගෙන ඉන්න. අර එහෙම ඉන්න ඕනේ, මෙහෙම ඉන්න ඕනේ, අර එහෙම කතා කරන්න ඕනේ, මෙහෙම කියන්න ඕනේ, මේ විදිහට හැසිරෙන්න ඕනේ. එතන මේ විදිහට ආස්වාදය ලබා ගන්න මෙහෙම ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතන මේ තැනේ හැටියට මෙහෙම කතා කරන්න ඕනේ. මේකල බනින්න ඕනේ, මේකල ගහන්න ඕනේ, මේක මරන්න ඕනේ. ඔය තවත් ඕනේ ඕ. හොඳ වයිතර නෙවෙයි නරකේවත් ඕනේ වෙනවා මිනිසුර යන දිගිවරයක් නැහැ. ඉතින් ඕනේ නේවැ හිත පුරවයිල බලාපොරොත්තුවක් ඇති කරගන්න. ඔන්නකොට හොඳ හෝ නරක හෝ මොන දේකින් හරි කරන්නාව ක්‍රියාවලියකට හේතුකාරකින් ශක්තියක් වෙන භවයක් හදාගෙන ඔන්න ඔය භවයට හදා ගන්නවා. මනට ධර්ම ඝට්ටණය වෙන්න අවශ්‍ය කරන මූල ධර්ම. දැන් ඔය හදාගෙන තියෙන අදෙය නෙමෙයි කල්ප ගානක ඉඳලා හදාපු ඔක්කොම අර කර්ම භවයට තැන්පත් කරලා කෙලවරක් නැතුව තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕවා ගැන කොච්චර හරි හිතනකොට ඒක තමයි මන ආයතනයේ මුල වෙන්නේ. අනේ ඒවා ගැන අවධානයෙන් ඉඳ ඇතනම් ඒව හදන හැටි දැනගන්න ඇතනම් ඒවෙන් ක්‍රියාත්මක වෙන ආස්වාද විඳින්නේ කොහොමද කියලා ඒව විමර්ශනය කරලා තේරුම් ගන්න ඇතනම් ඔය ආදී වශයෙන් ගන්නා මානසිකත්වයේ තමයි විඥානීය දලු දාලා ලියලා වැඩෙනවා කියන්නේ. ඔන්නේ කර්ම භවයේ පිහිටියට පස්සේ මොකද වෙන්නේ? මතු උප්පත්තියක් හට ගැනීමට හේතු වෙන ප්‍රතිසන්දියක් හට ගන්න හේතු වෙන විදිහට උප්පත්ති භවයකට හේතු වෙනා බීජේ නිස්පාදනය කරලා ඔය කර්මයේ නැමැති ක්‍රියාදාමි අපි ඔය විදිහට කරපුවාම ඒ කුඹුරේ පිහිටනවා. කර්මයේ නැමැති කුඹුරේ විඥාන නැමැති බීජේ පිහිටලා තෘෂ්ණාව නැමැති ජලයෙන් තෙම තෙම අවිද්‍යාව නැති බැබ්බෙම වට කරගෙන තියාගත්තාම කර්ම භවය හැදෙනවා. දැන් උප්පත්ති භවයේදී බීජය ගෙනහිලා ඊටම මැරෙන දවසට පටිසන්ධිවන්නා වූ අවස්ථාව වෙන විට ඔන්නේ බීජය මුල් වෙලා හිටන් නැවත වාරයක් පුනර්භවයක් හදලා ජාතියක උපද්දනවා. මෙන්න මේ ක්‍රියාවලිය කරන ධර්මතාවයක් තියෙනවා. ඔන්නේ ධර්මතාවය කියන එක සකස් වෙන්නේ මොනවද? අපි කැමැති කැමැති දේවල් සකස් කරන්න ඕක තමයි හදලා දෙන්නේ. හැබැයි කැමැත්තරම පවතින දේවල් සකස් කරන්න උකට බෑ. හදලා දෙන මූල ධර්මයි ඔය කිව්වේ. අපි අර අනිත්‍ය වෙනවා කියලා කිව්වේ ඉච්ඡසේ නැති ඒවා හදලා දුන්නාම ඒක දැනගන්නවා අධ්‍යක්ීමේ. හදාගත්ත එක කැමැත්තර නැහැ. කැමැත්ත මොකද? හදාගත්තේ විනාශ කරගන්න නෙමෙයි පවත්වා ගන්න ආස්වාද විඳින්න. හදාගත්ත එක ආස්වාදින්න තත්ත්වෙට ඉතින්නේ ජරාවට පත් වෙලා වෙනසිල යනවා. හදලා දෙන ක්‍රමයක් තියෙනවා. අන්නේ හදලා දෙන ක්‍රමයට ක්‍රියාත්මක වුණා තමයි මේ හැදිච්ච එක දරන්නේ ඊට අනුකූලව. ඊ යම් කිසි ආකාර ශක්තිය ක්‍රමවේදයක් අනුව ගොඩනැගෙනවාද? අන්නේ ශක්ති විශේෂය තමයි මේ ධර්ම කිව්වේ. ඉන්නේ ධර්ම අර කියන්නා වූ කැමැති හදපු දේ නෙමෙයි, හදන්න මුල් වෙච්ච දේ. ඒවා අනිත්‍යයි කියලා ගන්න බැරි හින්දා තමයි ඒවා හරයක් නැහැ ආත්මාදී වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා ගත්. ඒවේ අල්ලන්න හරයක් නැහැ. හොඳයි කියලා ගන්න දෙයක් නැහැ හැවටීමට අපි හිතා ඉන්නවා මිස. ලෝකේ පැවැත්මේ කොච්චර සූක්ෂම දේ හදන්න පුළුවන් කියලා කිව්වත් සදාතනික ලෝකයක් ගොන්න ගන්න බෑ. කොච්චර ප්‍රියමනාප දෙයක් කියලා හදන්න හැදුවත් ගෙවෙන්නේ නැති වෙනසෙන්නේ නැති විනාශ වෙන්නේ නැති ජරාවටපත් වෙලා හිටන් දුර්වල වෙලා හිටන් වෙනසිරියන්නේ නැති දෙයක් මවන්න හදන්න බෑ. එහෙනම් අපි තියෙන හැකියාව ඕකනම් ඔය හැකියාව සාරයි කියලා ගන්න වටින්නේ නැහැ කියලා දකින්න ඕනේ. ඔකට නේද සබ්බේ ධම්මා අනත්තා. සබ්බේ සංඛාරා අනිච්ච. දැන් සංඛාරත් දැක ගන්න බෑ ධර්මත් දැක ගන්න දෙකක් බව. හරි ගැඹුරුයි. අභිධර්මයේ පරිත්‍යාගෝපාදී කාරණා විශාල ගැඹුරු තැනක තියෙන්නේ. ලේසියෙන් තෝරන්න බෑ ඔච්චර ලොකුවට හිතන්න ඕනේ නැහැ නිවන් දකින්න. මොනවා හටගතත් විපරණාමයටපත් වෙලා වැන්සිලා ඉතින් විනාශ වෙලා නෝ හොඳයි කියලා අල්ලගන්න වටන එකක් නැහැ. අනිත්‍යයි කියන්නේ මේකයි දුක්ඛයි කියන්නේ මේකයි අනත්තයි කියන්නේ මේකයි ලා ඔය ටික තේරුණත් ඇති නිවන් දකින්න ලෝක අසාරයි කියත් ඇල්ල යන. කරගන්න ඕනේ මේ ටික. වැඩිපුර දහම් විස්තර හොඳයි. දහම් රසයි. ඉන්නකම් ආර්ය මාර්ගය පූර්ණ කරගන්න ආධාර වෙන එකක්. ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ධර්මයන් ගැන දැනගන්න එක ධම්ම රසයට හොඳයි. නමුත් ඒ මත යන්න ම අවශ්‍ය නැහැ. ඔය ප්‍රශ්න වැඩිපුර ඇති කරගත්තාම හරි කරදරයක්. වැඩිපුර ප්‍රශ්න ඇති කරගත්ත කාලේ නම් මාර්ගඵලලාභීන් අඩුයි කියලා පැහැදිලිව පෙන්ලා තියෙනවා. වික්ෂුන් මගඵල ලබන්න මේ කාලේ ඇයි අඩු බැරි ප්‍රමාද මොකද මේ ඉස්සෙල්ලා වගේ නැත්තේ මොකද කියලා අහන්න බමුණේ කහන් ප්‍රශ්න කරලත් බුදුරන් වහන්සේ පිළිතුරු දීලා තියෙනවා. මේ කාලේ ඉගෙන ගත්ත අය වැඩි. ඉගෙන ගත්ත අය වැඩි වුණාමත් ඒ ප්‍රශ්න එනවා. ගැටලු වැඩි, ප්‍රශ්න වැඩි. විසඳගන්න දේවල් කෙලවරක් නැහැ. උගත් මානිට මත් වෙනවා. මේ වගේ විවිධාකාර හේතු වෙනවා. අර පුංචි කියලා පුංචි ටික තෝරාගන්න බැරි නිසා තව මහා ගොඩක් ඔළුවට ගන්න. ඒතර අවශ්‍යම දේ දෙන්න හදපු එක නෙමෙයි දෙන්න වෙන්නේ මහා ගොඩකුත් එක්කලා. හැබැයි ඒගොල්ලෙත් ඉන්නේ මොනව හරි අති සියුම් පැත්තක් පෙන්වා දෙන හේතුඵල නිසා. ඒවත් අහක දාන්නවත් බෑ. ඒකම යමෙකුට ප්‍රශ්නයක් වුණා නම් ගැටලුවක් වුණා නම් ඒ ධර්මයේ තුලින් මොන එක විග්‍රහ කරලා විසඳලා දෙන්නත්. හැබැයි විසඳගත්තාට පස්සේ දෙයක් වෙනවා. මම මෙච්චර කාල මහා ලොකු පඬිතුකමට හිතාගෙන හිටියේ මේ හරයක් නැති එකද? ඔය පස්සේ මොනව හොයන්නද? ඔවුන්ගේ අදහසින් ඒකත් අත්හැරලා යනවා. ඒක තමයි වැදගත් දේ. අනිද්දයක් අල්ලගෙන ඇදගෙන යනකොට ඒ පස්සේ වැඩෙනවා. බුදුදහම ඇසුරු කරගෙන යනකොට අත්හැරින වෙලී මිදී යනවා. පවුරට උපමා කරලා පෙන්වුවෙත් ඒකයි. පවුර හදාගෙන ගිහිලා උස්සගෙන යන්නේ එගොඩ වෙනකොට මේක දාලා යනවා. අන්නේ වගේ අල්ලගන්නේ නැහැ බුදුදහම තුල කොච්චර පඬිත වෙන්න හැදුවත්. බලාගෙන ප්‍රඥාව වැඩෙනකොට කොච්චර දැනගත්තත් ඒ ක්‍රියාවලිය මොන හරියක්ද? වැඩක් නැවගෙන හොයලා. අන්තිම රොතෙන්ටයි වහින්නේ. ලැබිච්ච නුවණ නැති වෙන්නේත් නැහැ. ඒ තේරුමක් තියෙනවා වැටහුමක් තියෙනවා. නමුත් ඒ පස්සේ යන මානසිකත්වෙ නිදාස් වෙනවා. එතකොට ධර්ම පරික්ෂණ ක්‍රමක්‍රමයෙන් එයාලගේ නැතිලා සාන්තව නිච්චලව නිවෙන විහිදෙනවා. උන්වහන්සේගේ මොකද හිතන්නේ? මොනවා හිතන්නේ? දැන් උන්වහන්සේ විචර මේ ධර්මය ගැන හිතන්නේ ධර්මය ගැන හිත හිතා ඉන්නවද? ඒ බාහිරට හිතෙන හැටි. ඒ කතා කරනලට ඒ කතා කළා මිසක් ඒක හිතන්න දෙයක් නැහැ කියන එකේ ඉන්න ඕනේ. ඒක තමයි වැඩෙන්නේ. වැඩන හිතර එහෙම දැයිනවා. මොනවා හිතන්නේද? ඉතින් එහෙම එකක් තියෙනවා තමයි. ඔන්න විග්‍රහ කරනකොට ලස්සන ටික විග්‍රහ කළ හැකි. ඒ වුණාට ඒකෙන් ගන්න හරිය මොකද්ද තියෙන්නේ? සබ්බේ ධම්මා අනාත්තාති. ඒක වැටෙහෙන්න ඕනේ ඔය ක්‍රමයට. වැටුණාම අත්තරේ නොවැළී මිදී ගියාම පිහිටන්නේ නිවනේ. ඉතින් ඔය පදයෙන් හුඟක් විග්‍රහ කරලා දුන්නේත් ඒකයි තෝරාගන්න හරි අමාරුයි. නැවත නැවත මේ පටිගත කරපුවා හරි තැටිගත කරපු දේ හරි නැවත අහලා තේරුම් අරගන්න බැරි දෙයක් තියෙනවා නම් නැවත අහන්න. වැටහුණු නැති දෙයක් තියෙනවා නම් දැන් මේ ප්‍රශ්නේ පළවෙනිකට උත්තර දුන්නේ සංඛාර ධම්ම කියන දෙකේම අහන්නේ එක සමාන ලක්ෂණ පේනවල ඉදින් නැහැ. එක සමාන ලක්ෂණ පේනවල දෙකක් බව දැන් හුඟක් මේ විග්‍රහ කරලා දුන්නේ දැනගන්න. න සංඛාර වෙනයි ධර්ම වෙනයි ස්වභාව දෙකේ හැටි තමයි පෙන්වන්නේ. තවද අනිත්‍ය තුල
දුක් ස්වභාවයත් අනිත්‍ය තුල අසාර ස්වභාවයත් යන දෙකම ගැබ් වී තිබෙනවා නේද කියලා මේ අහන්නේ. ඉතින් අනිත්‍ය ධර්මතාවයක් කියක් තියෙනවා. අනිත්‍යයි කියන ධර්මයක් තියෙනවා. ඉතින් අනිත්‍ය කියන වචනේ තුල ඉච්ඡසේ කැමතිසේ නැහැ. කැමතිසේ නැත්නම් මොකද්ද අසාර? දැන් අනිත්‍ය කියන වචනේ එකක්. අනිත්‍ය වලින් පෙන්නන්නේ යම් තියක් කැමතිසේ නැහැ, බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙනම් ඒක ධර්මතාවයක්. අනිත්‍ය කියන්නේ ධර්මතාවයක්. ධර්මතාවයට ගෝචර වෙච්ච යමක් නැත්නම් ද්‍රව්‍ය වස්තුවක්, සංකතයක්. සංකතයේ අනිත්‍යයි. අනිත්‍යයි කියන ක්‍රියාදාමයේ සිද්ධ කරන මාධ්‍ය ධර්මතාවය. එහෙනම් ඒක තමයි මූල ධර්මය. එහෙනම් මේ අනිත්‍ය කියන එක අනිත්‍ය ධර්මතාවයේ දුක දැහැවුවොත් අනිත්‍යයි කියලා දකින්න නුවණ දුක නැහැ. අනිත්‍යයි කියලා දකින්න නම් යම් කිසි නුවණකින් ඒ නුවණ දුක නැහැ. ඒ අනිත්‍යයි කිව්වේ මොකද්ද? අන්න ඒක ඇසුරු කරගෙනයි ඔය දුකත් එක්ක සම්බන්ධී ඉන්නේ. යමක් අනිත්‍ය නම් ඒක දුකයි. යමක් අනිත්‍ය නම් අනිත්‍ය දුක නෙවෙයි. දැන් හොඳ ලෝක තෝරා ගන්න ඕන. යමක් අනිත්‍යද ඒ දුකයි. එන අනිත්‍යද දුකයි කිව්වේ. ඔබ හොඳට පැහැදිලි කරගන්න ඕන තැන. යමක් අනිත්‍ය නම් ඒ දුකයි. ඒ කිව්වේ අනිත්‍ය වූ යමක්. මොකද්ද අනිත්‍ය වූ යමක්? යම් සංකතය. අනිත්‍ය වෙන්නේ කුමක් නිසාද? තමන්ට ඕන හැටියට පවත්වන්න ආසාවෙන් ඇලුම් කරලා උපාදානයක් කරගන්න හදනවා. ඒ කැමැත්තරනු ඒක ඉෂ්ට වෙන්නේ නැහැ. අර වස්තුව අපිට ඕන හැටියට උපාදාන කරගෙන ඉන්න බෑ. හැබැයි ඒක වැදෙනවා හරි වටිනා එකක් කියලා. එතන පංච උපාදානස්කන්ධයක්ම ওই විදිහට ලෝකේ තියෙනවා හැදිලා. ඒ හැදෙන උපාදානීකරණය තමන්ට ඕන හැටියට පවත්වන්න බැයි නම් ඒ කැමති නැති එක ධර්මතාවය. එතන අනිත්‍ය නෙමෙයි ඒ දුක උනේ. අනිත්‍ය කියන ධර්මතාවයෙන් යමක් සංකතියක් අනිත්‍යද, ඒ සංකතිය ප්‍රියයි මනාපයි යහපතයි කියලා මට ඕන හැටියට පවත්වන්න ඕනේ අවිද්‍යාවෙන් නිසා නිගමනය කරලා ඊට වටිනාකමක් දීලා එහි ඇලී ගැලී ඒක සැකගෙන ඉන්න බලාපොරොත්තු වුණා නම් අර අනිත්‍ය ක්‍රියාවලියට ගෝචර වෙන දෙයක් මෙහෙම බලාපොරොත්තු වුණාම ඒ දේ අනිත්‍ය ක්‍රියාවට ගෝචර වෙන ධර්මතාවයට ගෝචර දෙයක් නිසා ඒක කැඩිලා බිඳිලා විනාශ වෙලා එක්ක යනවා. තමන් කැමති නැති තත්ත්වයටපත් වෙලා විනාශ වෙලා යනවා. තමන් කැමති එක පවත්වන්න ඕන හැටියට ඒක ඕන හැටියට පවත්වන්න බැරි බවට පත් වෙනවා. ඒ වස්තුව ඒකාන්තයෙන් උපතක් පේනවා, හිටියෙහුගේ විපරණාමයක් පේනවා, වෙනසීමක් පේනවා. ඒවා තමයි මේ හොඳයි කියලා ගන්තේ වරද්දාගෙන. එහෙනම් අනිච්චයන් දුකගින අනිච්ච දුක නෙමෙයි. අනිච්ච කියන වචනේ පෙන්නපු යම් ධර්මතාවයක් ඇද්ද ඒක නෙමෙයි මේ දුක කිව්වේ. ඒක දුක ආර්ය සත්‍යයේ පෙන්වන්නට ගත් එක. යමක් අනිච්චයි, ඒ අනිච්ච වස්තුවක් ඇද්ද ඒක අසුරු කෙරුවොත් ඒක දුක්ඛයි. ඒක තියෙන ස්වභාවයත් ඒකයි. දුක දකින්න ඥානයක් තියෙනවා. ඒ ඥානේ දුක නෑ. දුක කිව්වේ ඒ ඥානෙට ගොදුරු වෙන යම් කිසි ද්‍රව්‍ය වස්තුවක් අසුරක් ඇද්ද. එතකොට දුක ගොඩ නැගෙනවා. දුකයි දුක්ඛේ ඥානයයි දෙකක්. අනිච්චයි අනිච්ච වස්තුවයි දෙකක්. අනත්තයි අනත්ත ධර්මතාවයයි දෙකක්. අනිච්ච දුක්ඛ අනත්ත කියන්නේ මහා ඥානය. ඒ ඥානිය ලබන්න ඕනේ. අනිච්ච දකින්න, දුක්ඛ දකින්න, අනත්ත දකින්න ඥානිය අවබෝධ කරගන්න ඕනේ. දුක්ඛ දකින්න ඥානිය අවබෝධ කළොත් දුකක් ඇතුළු වුණා නෙමෙයි. දුක දකින්න ඥානිය නිසා දුකෙන් නිදහස් වෙන්න මඟ පෑදෙනවා. ඔව් දුක වෙනම දකින්නවා. මෙන්න මේ වෑනේ දුක් තියෙන්නේ. මෙන්න මෙහෙම හැදුනහමනේ දුක හැදෙන්නේ. ඒ ඥානියෙන් දකින්නවා.
එනවා දුක දුක දුක් දුක දුක්ඛ සත්‍ය වේද දුක්ඛ සත්‍ය දුක් වේද ඔය ප්‍රශ්නේ අහලා විසඳනවා යමක ප්‍රකරණී දුක දුක් වේ දුක්ඛ සත්‍ය නොවේ දුක්ඛ සත්‍ය වේ දුක නොවේ අනෝක වෙනස පෙන්වන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය මහා ඥානෙට අයිති දෙයක් මහා ඥානගෝචර ධර්මයක් ඒවා ධර්ම ඒ ධර්මයන්ට ගෝචරලා හටගත් ද්‍රව්‍ය වස්තු තියෙනවා අන්න ඒවා තමයි අර දුක වේදනාව ඇති කරනදී හරදර ඇති කරනදී අසහනීයටපත් කරන්නේ අන්නේ ද්‍රව්‍ය වස්තු ඇසුරේ තියෙන මේ කයයි මේ ඇසුරු කරන අයයි දේ පොළයි මේ සියලු දේ බාහිර ලෝකයයි කියන සියල්ලම අන්නේ වස්තු වලටයි තියෙනවා ඒව ඇසුරු කළොත් දුකට වැටෙන බව දැනගන්න නුවණ දුක නෙමෙයි ඒ නුවණ නිසා තමයි ඒව අත්හැරලා වේරෙන්නේ ඉතින් අහන්නේ මොකද මේ අනිච්ච කියන වචනේ ගැන අහනවා තවද අනිච්ච තුල දුක් ස්වභාවයක් අනිච්ච තුල අසාර ස්වභාවයක් යන දෙකම ගැබ්බී තිබෙන නේද අනිච්ච තුල නෙමෙයි තියෙන්නේ හොඳටම තෝරා ගන්න ඕන අනිච්චව ඉන්නේ යමද්ද ඒ තුල ඒ ස්වභාවය තියෙන්නේ අනිච්ච ධර්මතාවයත් දුක් ධර්මතාවයත් අසාර කියන ධර්මතාවයත් දකින යම් ප්‍රඥාවක් ඇද්ද ඒ ප්‍රඥාව දුකෙන් නිදහස් වීමට හේතු කාලගෙන නිවන් දකින ප්‍රඥාව ඒ ප්‍රඥාව නිවන් දකින්න අවශ්‍යයි ඒ ප්‍රඥාව අනිත්‍යද දුක්ඛද අනාත්මද කියලා බලන්න බෑ එහෙම එකක් කියන එක ධර්මතාවය ඒ ධර්මතාවය වෙනයි ඒ ධර්මතාවය අයින් කරන්න බෑ වෙනස් කරන්න බෑ තතයි අවිතතයි අනඤ්‍යතයි ඉදප්පච්චේතා ඔය කියන කාරණාවලින් යුක්තයි ඒක එසේමයි ඒක වෙනස් වෙන්නේ මොකද්ද යමක අනිත්‍ය ධර්මතාවය වෙනස් වෙන්නේ ඒක කවදත් එක කල්ප කෝටි සතසහස්‍රයකට ඉස්සෙල්ලත් අනිත්‍ය ධර්මතාවය හැමවයි ඒ කාලේ ද්‍රව්‍ය වස්තුවක් අනිත්‍ය වුණේ නෑ කියන්න බෑ දැන් මින් ඉදිරියට කල්ප කෝටි ගන්නට මැත්තේ හැට ගන්න කල්පේක යම් කිසි ධර්මතාවයක් තියෙනවා අනිත්‍යයි කියලා. ඒත් ඒ අනිත්‍ය හැමෝයි. ඒ ධර්මතාවය හැමෝයි. අනිත්‍ය කියන ධර්මතාවයේ කොයි කාලෙත් එකයි. බුදු පියාණන් වහන්සේලා මේ ධර්මතාවය වැයිලා තියෙන ඒවා මතු කරලා දෙනවා. ඒක උන්වහන්සේලාගේ නිර්මාණයක් නෙමෙයි. මේ යතහ ධර්මතාවය මතු කරලා දෙනවා ප්‍රඥාවට ගෝචර දහම නමුත් ඒක අල්ලා ගන්න වටන දෙයක් නැති නිසා ඒක අසාරයි කියලා අයින් කරන්නේ අන්තිමට දැනගත්තා මොකද්ද දැනගත්තේ දුකෙන් නිදහස් වෙන හැටි ඉන් දුකෙන් නිදහස් වෙන හැටි නම් ඒකේ ප්‍රයෝජනේ දැනගත්ත එකේ ප්‍රයෝජනේ දුකෙන් නිදහස් වීම දුකෙන් නිදහස් වුණා නම් ඉතින් මොකද්ද තව ප්‍රයෝජනේ අන්න එක තමයි කිව්වේ දාට ධර්මයක් අල්ලන්නේ නැහැ කියේ. ඒ ධර්මිනු තිහාට ගියා. හැබැයි ධර්මය සාරයි කියලා අල්ලගත් එකක් නැහැ. ධර්මයේ වැදගත් දෙයක් තිබුණා නිවන් දකින්න. නිවන් දැක්කාට පස්සේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන මේ සතර ඉරිදීපාදේ වැඩිලා ඉවරයි. ආයිසරයක් කැමැත්තක් ධර්මයේ පවත්වන්න කැමැත්තක්වත් ඒ වගේම ධර්මයේ ගොඩනගන්න හිතක් හදා ගැනීමක්වත් තමයි ධර්මයේ ඕනේ කියලා තමා උදෙසා. එහෙම එකක් ඉතුරු වෙන්නේ නැහැ. මම ධර්මයේ අවබෝධ කරගන්න ඕනේ කියන තවත් උත්සාහයක් කරන්න වීරිය කරන්න එහෙම එකක් ඉතුරු වෙන්නේ නැහැ. ධර්මයේ ගැන විමර්ශනය කරලා තවත් මම යමක් දැනගන්න ඕනේ කියලා එහෙම එකක් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි ධර්මයේ භාවිතා කරනවා ලෝකයට යහපතක් නෙවං කරගත්තා වගේ දුකෙන් නිදහස් වෙන්නේ කොච්චර වටිනවද? දුකෙන් නිදහස් වෙන්න වටිනා මිස දුකෙන් නිදහස් වෙච්ච කෙනාට වටින්නේ නැහැ. වෙන්න ඉන්න කෙනාට වෙනකන් වටිනවා. අන්න එක තමයි කිව්වේ ධර්මියොත් අසාරා කියලා දකින්න කිව්වේ ඔය ක්‍රමීට. දැන් මේක තේන අනිත්‍ය තුල නෙමෙයි තියෙන්නේ අනිත්‍ය වස්තු තුල තමයි මේ දුක්ඛ අනාත්ම ස්වභාවයන් දකින්නේ. එහෙනම් මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ මොනවද කියලා බලගුවාම විවිධාකාර ක්‍රම වලින් විග්‍රහ වෙනවා. එක්ක පංච උපාදානස්කන්ධ. ඒ වෙනස නම් නාම රූප ධර්ම. ඔයාගේ විවිධාකාර වන්නා වූ ලෝකේට ඇති සියලු දේ විවිධ ක්‍රම ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද ආදී විග්‍රහ වෙලා එනවා. ඉන් කොයි එකෙන් අරගත්තත් මොකද කරන්නේ? පැවැත්මක් ඇති යම් සංකතයක් ඇද්ද, සකස් කරගත් එකක් ඇද්ද, ඒවා අභිසංකරණය කිරීමත් ඒ සකස් කරගත් දේවල් පිළිබඳව පවත්වන යම් කිසි අවස්ථාවක් තියෙනකන් ඔය කියන දුක විඳින්න වෙනවා, අසහනී විඳින්න වෙනවා. ඒකෙන් මිදෙන්න බෑ. ඉනි ඒක දකින්න නැති අය කොච්චර හරි තරඟ කර කර දඟලනවා, ඒක ජය ගන්න අනිච්ච ධර්මතාවයේ නිච්ච කරගන්න දඟලනවා, දුක ධර්මතාවයේ පහර ගාලා සුඛ කරන්න පුළුවන්ද කියලා දඟලනවා, අනත ධර්මතාවයේ අත් කරගන්න දඟලනවා, කොරන්න බැරි දෙයක් කියලා මහන්සි වෙනවා. අවිද්‍යාවයි වෙහිලා ඔය මහන්සි එයි වෙහෙතවි ඉඳගෙන ඉඳලා හිටන් බොහෝම අමාරුවෙන් දාහිරපත් වෙලා හිටන් මැරිලා යනවා මිසක් එක්කෙනෙකුටවත් ඒක ඉෂ්ට කරගන්න බෑ, ක්‍රමයක් නැති නිසා. ඉතින් ඕක දකින්න ඕනේ විදිහට. අනිත්‍ය අවබෝධය තුලින් දුකත් අසාර ස්වභාවයත් යන සියල්ල අවබෝධ වෙලා මාර්ගයේ පූර්ණිය කරගන්න හැකිද පුළුවන්ද කියන එකයි මේ අහන්නේ. තවත් අනිත්‍ය අවබෝධ කරගත්තා නම් යම් කිසි නුවණකින් යමක් අනිත්‍ය නම් ඒක දුකද සැපද කියලා හිටන් ඒ නුවණින්ම විමර්ශනය කරලා දෙනවා, අතරමඟ නවත්තන්නේ නැහැ. යමක් අනිත්‍ය නම් දුක් සහගත නම් විපරිණාමයට පත් වෙනවා නම් ඒක සාරද අසාරද කියන වචනේ පිළිතුරත් ඒ ඥානියෙන්ම ලබා දෙනවා. අනිත්‍ය දකින ඥානිය පහළ නම් ඉතුරු ටිකත් ඒ ඥානිට ගෝචරයි. එහෙනම් ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ. බුදුරන් වහන්සේ පෙන්වනවා අනිත්‍ය දැක්කලම් නිවන් දකින ඔක්කොම මුලපිරුව උතනි. සීලයට සමාධියට ප්‍රඥාවට සියල්ලට මුලපිරින එක වචනයක් අනිත්‍ය දැනගත්තා. ওই වචනේත් ඇති. හරියට හැබැයි විග්‍රහ කරලා තේරුම් ගන්න පුරුදු වෙන්නේ නැහැ වචනෙන්. එතකොට මුළු දහමක්ම තෝරා ගන්න පුළුවන් අවස්ථාව සම්පූර්ණ වෙනවා. ඒ ක්‍රමයට වටහා ගත්තාම